Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරක්. නව සීලන්ත ස්පර් සංවිධානයෙන්. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී Sri Lanka ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝවන් අසන්නනි, තවත් සිකුරාදාවක අපි ඔබ මුණ ගැහෙනවා. මේ ගිම්හාන ඍතුවේ අගභාගය, ශීත ඍතුව පෙනෙන නොපෙනෙන දුරක අපේ දොරකඩටම ඇවිල්ලා සිහින් සීතලක් ගත දැවටුණු ගමන් ශීත ඍතුව අපිට කෙසේදයි කියලා මතක් කරලා දෙන්නේ මේ ගිම්හානය. මේ ශීත ඍතුව පිළිගන්නට සිහින් වැසි විසින් විටින් විට මිහි මතට ඇදහැලෙන කාටත් නොකියාම කාටත් හොරෙන් කොයිතරම් අපි ගිම්හානය ශීත ඍතුව ගැන කරුණු කිව්වත් මේ ඍතුන් විඳින්නම ඕනේ කියලයි මට නම් හිතෙන්නේ. හරියටම මේ ගිම්හානය මොකද්ද, ශීත ඍතුව මොකද්ද කියලා දකින්නට. අසන්නනි, ස්පර් නිව්සීලන් අනුග්‍රහයෙන් 104.6 තරංග මාලා ඔස්සේ අදත් සී Sri Lanka ඔබ වෙත ගෙන එන්නට වෙනදා සුපුරුදු විදිහට ඔබත් සමග එක් වෙන මම මනෝරි දරණියගල සමගින් අශංක දෙනියගේ සොහොයුරා. අයිබෝන් අශංක.
අයිබෝන් මනෝරි.
ඔව්, අද වැඩසටහන අපි ඔබට ගෙන එන්නට හිතුවා. පසුගිය වාර කිහිපයක් අපි ඔබ වෙත ගෙන ආ සුපුරුදු සංගීතය කියන මාතෘකාව ඔස්සේ තවත් විදියකට අපි මාතෘකා කිහිපයක් ඔස්සේ මේ විදියට කතා කරා. අදත් තවත් විදියකට ඔබ හමුවට ගෙන එන්නට අපි උත්සාහ කරනවා. ඕෂංක.
ඔව්, ඇත්තටම මනෝරි කිව්වා වගේ අපි පොඩ්ඩක් කතා කරොත් පහුගිය වාර දෙකේ අපි එක්තරා අන්දමක පරිශේෂණයක ප්‍රතිඵලයක් තමයි ඔබ හමුවට ගෙනාවේ. පළවෙනි එක අපි ඔබට ඉදිරිපත් කරා සිංහල සංගීතයට සිංහල ජන ගීතය කොහොමද බලපෑවේ, ඒ වගේම ජන ගීයෙන් පෝෂණය වුණු සිංහල ගීත මොනවද, ඊට පාදක වුණු ජන ගී මොනවද කියලා, ඒ වගේම අපේ දෙවෙනි වැඩසටහනින් අපි ඔබට ඉදිරිපත් කරා සිංහල සංගීතයට ශාස්ත්‍රීය සංගීතය මුසුුණේ කොහොමද, ඊට බලපාපු ශාස්ත්‍රීය රාගධාරී රාග මොනවද, ඒ කරුණු කාරණා අපි කීපයක් උදාහරණ සහිතව ඔබට ඉදිරිපත් කරා. ඉතින් ඇත්තටම එහි තවත් එක් කොටසක් විදියට එම පර්යේෂණෙම ප්‍රතිඵලයක් පර්යේෂණෙම කොටසක් නොවුනත් සිංහල සංගීතයේ විශේෂයෙන්ම සිංහල ජන සංගීතයේත් නූතන සංගීතයේත් ඔය සම්මිශ්‍රණය ඇතුළත මනෝරි අපිට දකින්න පුළුවන් විවිධ තේමාවන් ඔස්සේ නව නිර්මාණ එළි දකින්නවා.
ඔව්.
ඒ වගේම පෙර කාලේ කරපු නිර්මාණ අලුත් මොනවරකින් එළියට දානවා. එතෙන් අපි ඇතරම අපි අද එම නව මොනවරකින් එළියට එන නිර්මාණ ගැන නොවේ කතා කරන්නේ. නමුත් ඒකත් එක සංදිස්ථානයක්. ඉතින් මට හිතුණා අපේ සිංහල ජන සංගීතය සහ සිංහල සරල සංගීතයේ සමහරක් තැන් තියෙනවා, සමහරක් තේමාවන් තියෙනවා. අපි බොහොම ලෙන්ගතු තැන්. ඉතින් අන්න එහෙම අපි හැමෝම බාල මහලු වයස තරුණ එහෙම වයස් ભેදකින් තොරව අපි හැමෝන්ටම පොදු වෙච්ච එක හැඟීමක් මුල් කොටගෙන නිර්මාණය වුණු ලියවුණු ගීත මොනවද කියලා පොඩි පර්යේෂණයක් මේකත්.
ඔව්, මේක මම හිතන්නේ අපි සංගීතය කියන තැනට ආදරය කරන සංදිස්ථානය කියලා කිව්වොත් මම හිතන්නේ වඩා නිවැරදි නේද?
අනිවාර්යයෙන්ම. අපි ගොඩක් අපි මේ හැඟීම කියන එක මොකද්ද කියලා ඔබට නොකියුවට මේ දැනගත් වහාම ඔබට සංගීතය සෑහෙන සමීප වෙනවා.
ඔව්.
ඇත්තටම කියනවා නම් මේක තමයි ප්‍රේමය කියන හැඟීම. ඉතින් ප්‍රේමය කිව්වහම ඒකේ ගොඩක් විශේෂතා තියෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් මාතෘ ප්‍රේමය, දාරක ප්‍රේමය, ඒ වගේ නව යෝන් ප්‍රේමය. ඇත්තටම ඒක අපිට පෙනෙන මායම වුණාට මෙතනින් එහාට මේ ප්‍රේමයේ එක් එක් ඉසව් තියෙනවා. අපි නොදා අපි නොසිතන, අපි වැඩිය කතාවට නොග මාතෘකාවකට භාජනය නොකරන ඒ ප්‍රේමයේම යම් යම් කොටස් තියෙනවා. ඉතින් මට හිතුණා අද ඒ කොටස් ඔස්සේ ඒ කොටස් අලලා නිර්මාණය වුණු ගීත කීපයක් ඔබ හමුවට ඉදිරිපත් කරන්නට. මොකද ඇත්තටම සමහරක් ගීත තියෙනවා අපි රසවින්දට සමහරක් පිට අර්ථය දන්නේ නැහැ අපි.
ඔව්.
අපි ශබ්ද රසයට පමණක් යොමු කන් දෙනවා. නමුත් එම ගීතයේ අර්ථය අපි හිතනට වඩා ගොඩක් ගැඹුරුයි. ඉතින් මට හිතුණා අන්න එහෙම අපි නිතර අසන නමුත් මේ කතා කරන්න වෙන මේ දේ ගැනයි කියලා අපිට වැඩිමනක් නොතේරෙන අපි නොසිතන එම ගීත කීපයක් ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් ඇත්තටම මනෝරි පළමුවෙන් මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබත් මවක් නිසා මාතෘ ප්‍රේමය පිළිබඳව ඔබට මොකද්ද කියන්න පුළුවන්?
මවක් හැටියට ප්‍රේමය එළි දක්වන්න පුළුවන් විවිධ පැතිකටවල් තියෙනවා. දරුවන් වෙනුවෙන් ඒ දරුවන් වුණත් දුවකට පුතෙකුට දරුවන්ට කිව්වොත් පොදුවේ ඒක කොහොමත් එකම ප්‍රේමයක් හැටියට දකිනවා. නමුත් දුවෙකුට පුතෙකුට දකින මවක් කරන ප්‍රේමය වගේම මවක් හැටියට පවුලකට තමන්ගේ පවුල් සංස්ථාවට කරන ප්‍රේමය, ඒ වගේම තමන්ගේ මවක් වශයෙන් තමන්ගේ ස්වාමියාට මවක්ම නොවුනාට බොහෝ වෙලාවට අපි ආදරය කරන්නේ, බොහෝ වෙලාවට සලකන්නේ මවක් විදියට. මුලින් අපි පෙම්වතියක් වුණාට පස්සේ සැබෑවටම ඔහුටත් මවක්. අපේ දරුවන් අපෙන් ඉගෙන ගන්නේ ප්‍රේමය කියන එක මොකක්ද, කොයි වගේ හැඟීමක්ද කියන එක මං හිතන්නේ ඉස්සෙල්ලාම අම්මගෙන්. ඒ අම්මා දෙන ප්‍රේමය තමයි දරුවෙක් ඉස්සෙල්ලාම අඳුනා ගන්නා ප්‍රේමය. ඒ කුඩා කාලේ සිට උණුසුම කිරිබොන කාලේ ඉඳලා අත දරුවා කාලේ ඉඳලා දරුවෙකුට ලැබෙන ඒ ප්‍රේමය තමයි දරුවා ඉස්සෙල්ලාම අඳුනා ගන්නේ. ඒක ඔහුගේ මුළු ජීවිතය පුරාම මං හිතන්නේ විහිද යනවා. එතන තමයි ඔහුගේ වස්තු විජය වෙන්නේ ප්‍රේමය තුළ.
ඔව් මං හිතන්නේ ඔබගේ එම පූර්විකාව අපි හැමෝම අපේ ළමා කාලයට අපි නොදැනුවත්වම යොමු කරා කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම කරුණාරත්න දිල්ගනේ මහත්මයා ගායනා කරන මෙම ගීතය මම හිතනවා එම මාතෘ ප්‍රේමය පිළිබඳව යම් කිසි ඉඟියක් අපට ලබා දෙනවා කියලා. ඉතින් ඇත්තටම අපි ඔබ කිව්වා ආකාරයටම ප්‍රේමය පිළිබඳව අපි මුලින්ම ඉගෙන ගන්න අපේ මවගෙන්. ඉතින් ඒ මාතෘ ප්‍රේමය තමයි මේ ලෝකේ පැවැත්මට විශාල වශයෙන් උපකාරී වෙන්නේ. ඉතින් අපි බලමු මේ ගීතේ මොකක්ද කියලා ඉස්සෙල්ලම. අපිට අපේ මාතෘකාවේ හැටියට අපි කතා කරපු විදිහට එම මාතෘ ප්‍රේමය පිළිබඳව යම් කිසි ඉඟියක් අපිට ලැබෙන්න ඇති කියලා මම කියන කැමති මේ වෙලාවේදී අපි තවත් කෙනෙක් අපේ මේ කතාබහට සම්බන්ධ කරගන්නවා. කවුද කියලා නමින් හඳුන්වත් රුවන් ෆර්නැන්ඩෝ ඇත්තටම අලුත් කෙනෙක් නෙමෙයි. සීසර් ලංකා වැඩසටහන් මාලාවක් කරන කරපු පළපුරුදු නිවේදකෙක් කියලා මම හඳුන්වන්න කැමති. ඉතින් මේ අවස්ථාවේදී අපි අපේ මෙම ප්‍රධාන මාතෘකාවට සමගාමීව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව වැදගත් කතා බහක් කරන්න අපි සූදානම් වෙනවා. ඉතින් මම ඔහුවත් මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තා. ඉතින් මේ අයිබර්න් මහත්මයා,
අයිබර්න් සංග බොහොම සන්තෝෂයි ඔබ දෙදෙනාගේ මේ සංවාදයේ සහ ඉදිරිපත් කිරීම. මම වැඩසටහන් කීපයකම ඇහුවා. මේ අනිත් වැඩසටහනට වැඩි ටිකක් විවිධත්වයක් තියෙන වැඩසටහන කැරිට මම හිතා මගේ පෞද්ගලිකවම ආදරය කරන මේ මාතෘකා ගීතමය වැඩසටහන් ගැන ඔබ කතන සංවාදවලට මම ඉතාමත් කැමතියි. බොහොම ස්තුතියි.
ඔව්, ඇත්තටම මමත් හිතුවේ ඒක තමයි. අපි සීසර් ලංකා කියන්නේ එකම තැනකට කොටු වෙන්න අවශ්‍ය වැඩසටහන නොවේ. ඉතින් අපි දිනෙන් දින මේක අලුත් විදිහකට අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම මම කැමති රුවන් මහත්මයා ඔබවත් අපේ මෙම ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ කරගන්න. අපේ මාතෘකාව තමයි ප්‍රේමය. ඉතින් කොහොමද ඔබගේ ප්‍රේම අත්දැකීම?
ප්‍රේමය ඔය අද ඉතින් තියෙන දෙමාපියන්ගේ ප්‍රේමයේ දරුවන්ට කියන එක තමයි මනුරි කිව්වාගේ, මැතිනි කිව්වාගේ. මේ අපිට ඒ ප්‍රේමයේ තියෙන්නේ අපේ යෞවන ප්‍රේමෙන් ටිකක් කල දැන් පරණයි. අපි එතෙන් ටෙමු
පරණ උනාට මම හිතනවා බොහොම සුන්දර ප්‍රේමයක් ඔබට තියෙන්න ඇති කියලා.
ඒ වායේ මතක සටහන් වලට පොඩ්ඩක් පොඩ්ඩ පියවර තබමින් යමු අපි.
හරි, දැන් අපේ කතාබහේ ඊළඟ අදියර වෙන්නේ මෙම මාතෘ ප්‍රේමයෙන් පොඩ්ඩක් ඉදිරියට එහාට ගියාම අනිත් පැත්තෙන් තියෙන්නේ පිතෘ ප්‍රේමය. ඉතින් මම හිතනවා අපි එම පිතෘ ප්‍රේමය පිළිබඳවත් අපි පොදුවේ දෙමාපියන් දෙපළගේ ආදරය සෙනෙහස දරුවන්ට ලැබෙන විදිය පිළිබඳවත් ලියුණු හොඳ ගීත තියෙන අපේ ගීත සාහිත්‍යයේ. ඉතින් WD අමරදේව ශූරින්ගේ ගීතයක් අපි තෝරගෙන තියෙනවා. මනෝරි, ඔබට මොකද හිතන්නේ මේ ගීතය ගැන?
මේ ගීතයට යන්න ඉස්සෙල්ලා මම පොඩි පූර්විකාවක් පිය ප්‍රේමය ගැන, පියවරුන්ගේ ප්‍රේමය ගැන කියලා කිව්වොත් බොහොම හැංගිච්ච ප්‍රේමයක් පියවරුන් දරුවන් වෙනුවෙන් යොමු කරන්නේ. මොකද හැමතිස්සෙම ලෝකේ දකින්නේ අම්මගේ මවකගේ ප්‍රේමය තමයි එලිපිට. තාත්තා කෙනෙකුගේ ආදරය කියන එක දරුවන්ට තියෙන බොහොම හැඟවිලා ඒක දකින්න හරි අමාරුයි. නමුත් මං හිතනවා හරි බලවන්ත ප්‍රේමයක් තමයි තාත්තෙක් දරුවෙකුට දෙන්නේ. ඒක කවදා හරි දරුවෙකුට දකින්න ලැබෙන්නේ, දැනෙන්න ලැබෙන්නේ ඒ තාත්තා තමන්ගෙන් ඈත් වුණාට පස්සේ. ඒ හිස් බව, ඒ ප්‍රේමය මත ගොඩ නැගෙන කවදා හරි තමන්ගේ පියා නැති වුණාම දැනෙන හිස් බව කවදාවත් ජීවිතේ නැති කරන්න බෑ. ඒක මහා මෙරක් මං හිතන්නේ දරුවෙකුට. ඒක දරුවව අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් මං හිතනවා මේ අර අද දවසේ තියෙන ඈත් බව දෙමව්පියන්ගෙන් ඇති වෙන එකක් නැහැ කියලා කවදාවත්.
මනෝරි, මම පොඩ්ඩක් ඔකට එකතු කරන්නද?
ඔව්,
මගේ අත්දැකීම ඇත්තයි. ඔය කියපුව හරියට හරි. අපි ප්‍රේම කරනවා, අපි දරුවන්ටත් ප්‍රේම කරනවා, භාර්යාවන්ටත් ප්‍රේම කරනවා. භාර්යාවන්ටත් ඕකේ තරම්ම තේරුමක් නැහැ, කමක් නැහැ. නමුත් දරුවෝ පියවරුන්ගේ තියෙන ප්‍රේමේ වටිනාකම දැනගන්නේ මිය ගියාට පසුවත් නෙවෙයි, ඒ දරුවෝ
පියෙක් වෙච්ච දවස.
අන්න හරි, හොඳ වචනයක්. පියෙක්ච දවසට එතකොටයි තේරෙන්නේ අනේ මගේ තාත්තා මට කොච්චර ප්‍රේම කරන්න ඇද්ද මේ වගේ කියලා. එවැනි අත්දැකීම් අපි දැන් බහුලව දරිනවා.
ඔව්, අපි එහෙමනම් ඒ ගීතයට ඇහුම්කන් දීලා ඉමු. අපි තවදුරටත් මේ ඔස්සේ යන්න ප්‍රථම
sare karana amanu mai mage dar dariyan rakhine aata unat ma pat sare karana amanu mai mage පෙර ගුරුම ආලය දරු කැලට දෙමින් වැදාවක් දෙකේ වෙහෙසෙන විතරි නොමින් අදුතු මුල් දිනේවත් හදනු නැගිටෙමින් සිතතව නුඹ වෙත කුරුළු වෙමු වැතිවර හැඟුම් තනවන නුඹගේ සුවඳ අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස නොහැඟේ ළඟින් හිඳ මගේ හිස සිමින සඳ තාත්තුණත් මා පත සරි කලන අම්මානුයි මගේ දරු දැරියන් තකින තාත්තුණත් මා පත සරි කලන
තාත්තා නුඹයි මා බත සරි කරන මං ඔබට කිව්වා වගේ දැනෙනවා නේද කොයිතරම් බරපතල ආදරයක්ද ඔවුන් අපිට කරේ කියලා හිතලා බලන්න ටිකක් කවදා හරි දවසක ඔබටත් දැනේවි ඒක ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා තවත් අලුත් මාතෘකාවකට මොහොතකට යොමු වෙන්නට අපි අශංක ඔබට හඳුන්වා දුන්නා වගේම රුවන් මහතා ඔබ අඳුනන හොඳ නිවේදකෙක් මම ඔහුට බාර කරනවා ඔහු අද විශේෂ කාර්යයක් කරන්නට අපිත් එක්ක එකතු වෙනවා ඕරුවන් මහත්මයා
දාබ්‍රසන්නේනි ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන් නුවර සිට ප්‍රචාරය වන සජීවීව ඔබට ගෙනෙන සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනටයි අද මේ වැඩසටහනට මම බොහොම ඉක්මනින් බොහොම කෙටි කාලයක ඇතුළත දැනුම් දීමක් දීලා මේ මැදිරියට පැමිණියේ මා සමග ලංකාවේ එකට වැඩ කර මගේ හිත මිත්‍රෙක් සමකාලීනෙක් මේ දවස්වල නවසීලන්තයට ඇවිල්ලා ඉන්නවා ඊළඟ සිකුරාදා ඔහුව අල්ලගන්න බැරි වෙන නිසායි මේ සිකුරාදා මම ඔහුත් එක්ක සම්බන්ධ වෙන්නේ දැබ්‍රසන්නේ මා මේ කතා කරමින් සිටින්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන නොයෙකුත් කතා පැතිරෙනවා නොයෙකුත් දේවල් කියනවා අලුත් දේවල් කියනවා අපි ඒ ගැන අත්දැකලා තියෙන තවත් නිලධාරි කෙනෙක් සමග කතා කරමු ඔහු මා සමග දුරකථනින් දැන් සම්බන්ධ වෙනවා මේ W රත්නායක මගේ මිත්‍ර රත්නායක මැතිතුමා ඔබට සුබ සන්ධ්‍යාවක් රත්නායක හලෝ හලෝ
හලෝ රුවන්
ආව් ඔබට ඇහෙනවා බොහොම ස්තුතියි ඒ සම්බන්ධ වුණාට මේ මම ඔබ ගැන හැඳින්වීමක් කරොත් මෙහෙම වැරදි නම් ඔය හරි ගස්සන්න මගේ මිත්‍ර රත්නායක ඔහු අපි සමග අවුරුදු ගානක සිට ගුරු වෘත්තියේ යෙදිලා ඊට පස්සේ විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයේ බැඳිලා ගුරු උපදේශක වශයෙන් සේවය කළා ඊට පස්සේ පසුව බිහි වුණු ජාතික අධ්‍යාපන ආයතනයේ මහර්ගම විෂයමාලා ව්‍යාපෘති නිලධාරියවරෙක් හැටියට අවුරුදු ගාණක් වැඩ කරලා ඒ වගේම මේ ගණිත අංශයේ විෂයමාලා ව්‍යාපෘති අධ්‍යක්ෂක මූලිකයා හැටියට වැඩ කරපු W රත්නායක මහත්මයාව පොත් ගණනාවක් දැන් දරුවන්ට ලියලා තිනවා ඔබ සමග සම්බන්ධ වෙනවා මම ඉතින් බොහොම හිතමිත්‍රකම රත්නි කියලා නේ කියන්නේ රත්නි මොකක් කර වැරද්දක් තිබුණද මගේ අඩුපාඩු
පොඩි වැරද්දක් තිබුණේ රුවන් එතන ජාතික අධ්‍යාපන ආයතනයේ ගණිත විෂයමාලා සංවර්ධන ව්‍යාපෘතියේ කණ්ඩායම් නායක අධ්‍යක්ෂ නෙවෙයි
කමක් නැහැ කොහොම හරි කමක් නැහැ දැන් මේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බොහොම විනාඩි 15ක් වගේ කාලයක් තියෙන්නේ
ඔව්
මගේ පළවෙනි ප්‍රශ්නේ ඔබට යොමු කරන්නේ මේ දවස්වල අපිට මේ ඇහෙන කතාවක් තමයි මේ ඕ ලෙවල් වල 10 විභාගයේ 11 විභාගයේ ගණිතේ නැතුව ඉදිරියට යන්න පුළුවන් කියලා එහෙම දැක් අකිල ව්‍යාජ කාර්ය අධ්‍යාපන ඇමැතිතුමාත් කිව්වා පාර්ලිමේන්තුවත් කියනවා පත්තරවලත් තිබුණා ඒක දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවද එහෙම ඉදිරියට යෑමේ නම් ඒ යන්න පුළුවන් මාර්ග මොනවද මේ දරුවන්ට
ඔව් රුවන් මේක හඳුනනවා 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන කියලා
13 වසරක ඒ කියන්නේ දරුවෙක් එකේ ඉඳලා 13 වෙනකම්ම ඉස්කෝලේ යා යුතුයි කියලා
ඔව් කලින් තිබුණේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල වලින් උසස් පෙළ සුසුරන් ලැබුව ළමයින් ඇරෙන්නේ අනික ළමයි ඉස්කෝලෙන් අස්වෙන්න ඕනේ
ඔව්
අද මෙතෙන්දී මේ වැඩසටහන අනුව ඒ ළමයින්ටත් පාසලේ තව අවුරුදු දෙකක් අධ්‍යාපන ලැබීමේ අවස්ථාව තියෙනවා
ඔව් හොඳයි ඒක දැනට මේක කෙරෙමින් පවතිනවද
දැනට නියාමකව කරමින් පවතින පාසල් 43ක
ඒ කියන්නේ මේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් වශයෙන් කෙරෙන
අන්න හරි එහෙම තමයි ඔය නියාමන වැඩපිළිවෙළ
ඕකේ හොඳයි එහෙමනම් ඒ දරුවන්ට ගණිතේ නැතුව ඒක බොහොම වැඩ කවුරුත් කැමති ගණිතේ පාස් වෙන උගත් දරුවෝ හිතන අමාරුයි කියලා දෙමාපියොත් හිතන අමාරුයි කියලා නැතුව 12 වසරට යද්දී ඔවුන්ට කරගන්නට පුළුවන් තිබෙන මේ පාඨමාලා මොන වගේ දේවල්ද තියෙන්නේ?
ඔව්. රුවන් මෙහෙමයි මෙම විශේෂ ධාරාවේ තියෙනවා ප්‍රධාන සංරචක තුනක්.
ඔව්.
ඒ සංරචක තුන හඳුන්වනවා පොදු විශේෂේස්ත්‍රය
පොදු විශේෂේස්ත්‍රය
ආය විවහාරික විශේෂේස්ත්‍රය දෙක
විවහාරික විශේෂේස්ත්‍රය
ඔව් තුන ආයතනික වෘත්තීය පුහුණුව කියලා
ආයතනික වෘත්තීය පුහුණුව
ඔව් ඒතර මේන් ප්‍රධාන සංරචක දෙක පළවෙනි සහ දෙවෙනි සංරචක දෙක 12 වෙනි ශ්‍රේණියේදී සම්පූර්ණ වෙනවා
හා ඔව් 12 වෙනි
ශ්‍රේණියේ තියෙන මෙන්න මෙහෙම රුවන් ඒ පොදු විශේෂේස්ත්‍රයේ තියෙනවා විෂයන් 9ක් ඒ 9ෙම ඉගෙන ගන්න ඕන එක වාරයක් කියන්නේ ඒතර මාස 5ක් තියෙනවා ප්‍රතිපලේන අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඉඳන් දැන් සාමාන්‍ය පිළ ප්‍රතිපලේන යම් කිසි අවුරුද්දක
සමින්ට
ඒ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ පටන් ගන්න මේ වැඩපිළිවෙල
ඒ
ළමයින්ට ඒක ඊළඟ අවුරුද්දේ මාර්තු වෙනකන් ඒකට අපි කියන පළවෙනි වාරය කියලා
ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අර ඉස්කෝලේක තියෙන ටර්ම් බයි ටර්ම් ඒක නෙමෙයි ඒගොල්ලන්ට වෙනම වාරයක්.
එහෙමනේ දැන් පාසලට ප්‍රතිපලාවෙන් පස්සේ ළමයින්ට ඉතිරි කාලේ නිකන් ඉඳ වෙන එක නවත්වීමක් තමයි මෙතන කෙරෙන්නේ
වැඩිපුරම.
ඔක්තෝබර් වෙනකොට ළමයින්ට ප්‍රතිපල ඇවිල්ලා ඒගොල්ලෝ තීරණය කරලා ඉවරයිනේ. එතකොට ඒ නිසා ඔක්තෝබර් පටන් ගන්න පුළුවන්.
ඔක්තෝබර්. හොඳයි. ය.
එතකොට ඊතර මාස දෙකක් තියෙනවා. ඊට පස්සේ මාර්තු දක්වා මාස තුනක් තියෙනවා. මාස පහක්ම ඒ පළවෙනි වාරය කියලා මේ විෂයන් 9 ඉගෙන ගන්න.
ඒ විෂයන් 9ට ගණිතය
කියවන්න. මෙහෙම කියන්න පුළුවන් අපට. පළමු බස් ඒ කියන්නේ සිංහල දෙමළ ඊළඟ විවහාරික ඉංග්‍රීසි සහ සංනිවේදන කුසලතා දෙවෙනි එක. සෞන්දර්ය රසස්වාදය. තොරතුරු සහ තාක්ෂණ සංනිවේදන කුසලතා. පුරේදසි භාවයට අදාළ කුසලතා. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා, ව්‍යවසායිකත්ව කුසලතා, ක්‍රීඩා සහ අනිකුත් විශේෂ සමගාමී ක්‍රියාකාරකම් සහ වෘත්තීය මාර්ගෝපදේශය. ඒතර ඔන්නේ කාරණා ටික පිළිබඳ දැනීමක්, න්‍යායාත්මක දැනීමක් ලබා දීම තමයි මේ මාස පහේදී කරන්නේ.
ඒ කියන්නේ ඒ හැම එකේම නිකන් රහ හොයාගන්න ළමයින්ට ඉඩක් දෙන්න.
ඔව් එහෙම තමයි. ඔව්. ඊළඟට දෙවෙනි මාර්ගය කියන එක පටන් ගන්නවා ඒ දෙවෙනි අවුරුද්දේ. සාමාන්‍ය දැන් අප්‍රේල් නිවාඩු කාලය මැයි මාසේ එනවනේ.
ඔව් මැයි මාසේ.
ඔව් මැයි මාසෙට ජූලි දක්වා. මේ මැයි මාසෙත් ටික ජූලි දක්වා දැන් මේ දෙවෙනි වාරයේ සහ තුන්වෙනි වාරයේ සඳහා රුවන් තෝරගෙන තියෙනවා, අලුතෙන් හඳුන්වාගෙන තියෙනවා විෂයන් 26ක්. මේක හරි වැදගත්. මොකද මේ ළමයින් ඉස්තර තිබුණේ පාසලෙන් අස්සලා ඉබාගාතේ තම තමන්ට කැමති විදිහට පුළුවන් විදිහට මොන හරි වෘත්තීය දේවල් කරනවා. ඇරෙන්න විධිමත් මේ උපදේශාත්මක ආකාරයට වෘත්තීය පිවිසෙන්නේ නැහැ.
දැන් රත්නායක මහත්මයා
මේකෙ විදිහට මේ අධ්‍යාපන අමාත්‍යාංශය හඳුනගෙන තියෙන මේ ළමයින්ට ගැළපෙන විෂයන් 26ක්.
මේ විෂයයම කරන්න අනිවාර්යද?
නෑ, ඒ 26න් තුනක් තෝරගන්න ඕන.
ආ හොඳයි.
ඒ 26 මට කියවන්න පුළුවන් වෙලාව තියෙනවා නේද?
නෑ, 26 නෑ අවශ්‍ය. අපිට වෙලා නිසා අපි
ඒ 26න් ගත්තන් පස්සේ ඇත්තටම අර පාසල් විභාගයෙන් ෆේල් වෙන ළමයි වැඩිදුර රැකියාව සඳහා කළොත් හොඳයි කියලා හිතන ඒගොල්ලෝ දක්ෂතාවයක් තියෙන විශේෂයක් තමයි තියෙන්නේ.
ඔව්. ඒක ඔව්. එතනදී තෝරගන්නේ ළමයින්ගේ මේ සිතැඟි පරිදිද නැත්නම්
දෙමාපියෝ? ඔව්, දැන් මාස පහක් තියෙනවනේ උපදෙස් ලබා ගන්න ඒගොල්ලන්ට. අර වෘත්තීය මාර්ගෝපදේශය එහෙම ඒ කාලය තුල ඒගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් මං ඉදිරියේදී කරන්න හිතා මට ගැළපෙන රැකියාව මොකද්ද කියන එක.
ඔව්. හා හා.
ඒ ඒකට ගැළපෙන විෂයන් තුනක් මේකෙන් තෝරගත්ත හැකි.
ආ හොඳයි. යා. ඕකේ.
ඔව්. ඊට පස්සේ ඒ විෂයන් තුන ඉගෙන ගන්න පළවෙනි දෙවෙනි වාරේ, දෙවෙනි කියන්නේ මැයි ජූනි කියන වාරවල වල. ඒකට තියෙනවා මොඩියුල් දෙකක්. ඒ මොඩියුල් දෙක හඳුනනවා, පළවෙනි එක හඳුනනවා හැඳින්වීමේ මොඩියුලේ කියලා, අනික අන්තර් මොඩියුලේ කියලා තව එකක් තියෙනවා. හා හා. එතකොට ওই දෙකෙන් ඒ දෙක තමයි ඒගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන කාරණා දෙක. මේ දෙක දෙවෙනි වාරයේ සහ තුන්වෙනි වාරයේදී ඉගෙන ගන්න තියෙන ඒවට කාල ඡේද ගන්න කොච්චරද, ඒවට තියෙන වැඩ මොනවද, ඒ ඔක්කොම සැලසුම් කරලා
තියෙනවා.
ඊට පස්සේ විශේෂත්වය තමයි දැන් අතට පළවෙනි අවුරුද්ද උතින් ඉවර වෙනවා. මේකෙන් පළවෙනි වාරයේ අර විදිහට න්‍යායාත්මක අවබෝධයක් ලැබෙනවා. ඊට පස්සේ විෂයන් තුනක් තෝරගෙන
ඒවා ස්පෙෂලයිස් කරනවා නේද?
අධ්‍යාපනයක් ලැබනවා දෙවෙනි වාරෙදී. ඊළඟට
අන්තිම අවුරුද්දේ
13 දෙවෙනි සහ තුන්වෙනි වාරවලදී 13 වෙනි ශ්‍රේණිය එනකොට එළදෙන සෑහෙන දුරට යම්කිසි අවබෝධයක් ළමයි ලැබලා යම්කිසි ආත්මවිශ්වාසය ගොඩනගනින්නේ ළමයි. 13 වෙනි ශ්‍රේණියේදී අර විෂයන් තුනෙන් දැන් 12 වෙනි ශ්‍රේණියේ ඒගොල්ලෝ වාර දෙකක් මේ විෂයන් තුනක් ඉගෙන ගත්ත නේරුවන්.
ඔව් ඔව්.
ඒ විෂයන් තුනෙන් වඩාත්ම සුදුසු විෂයයි එයාට තෝරගන්න දෙනවා 13 වෙනි ශ්‍රේණියට.
හරි හරි.
ඒක 13 වෙනි ශ්‍රේණියේ තියෙන එක විෂයයි.
හරි. හොඳයි. හොඳයි. ඒක තමයි අලුත්ම මේ අධ්‍යාපනයේ දවල පත්‍රිකාවේ දැන් අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා ප්‍රකාශකත කරපු ව්‍යුහයේ දැනට නියාමක වශයෙන් තැන් ඉස්කෝල 43ක වෙන මාර්ගයේ දැන් ඊන් පස්සේ ඒ දරුවන්ට කියන්නේ විශ්වවිද්‍යාලයට යාමට හෝ විද්‍යා මොකද අනිත් මේක විද්‍යා ආයතනයකට යාමට හෝ හැකියාව ලැබෙනවා නේද?
මෙහෙමයි. ඊට කලින් තව තියෙනවා ඒවල දැන් විෂයන් ඉගෙන ගන්න එතන තියෙනවා 13 ශ්‍රේණියේදී ඒ විෂය හදාරන්න ඕන. ඒකට වෘත්තීය පුහුණු ලබා දෙන පැය ගන්න කොච්චරද, යොමු කළ යුතු ආයතන දැන් මෙහෙමනේ, දැන් ආයතන තියෙනවට සම්බන්ධ දැන් පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්.
ඔව්.
ඒකට යොමු කරන ඒගොල්ලත් එක්ක යම්කිසි එකඟතාවයකට එළඹිලා මේ ළමයි එහෙම යොමු කරනවා. එතකොට ඒගොල්ලන්ට න්‍යායාත්මක දැනීමට වඩා මේ අවුරුද්ද ගත කරන්නේ ප්‍රායෝගික අත්දැකීම් සඳහා. ප්‍රායෝගික අවබෝධ සඳහා. ඒතර ඒගොල්ලන් එතකොට 13 වෙනි මාසයේ මතරේ ඉවරනකොට ඒගොල්ලන්ට මේ තමන් තෝරාගත් විෂය පිළිබඳ කිසියම් ආකාරයක මේ නිපුණතාවක් දැනීමක් ලැබෙනවා.
හොඳයි. හොඳයි. ඒක ඒක තමයි ගණිතේ නැති වුණත් ඔය අතර 12වැනි ශ්‍රේණියේ සහ 13වැනි ශ්‍රේණියේදී ගණිතය බොහොම බැරෑරමුව නෙමෙයි, බොහොම සාමාන්‍ය පිළිවෙලට ගණිතය ටිකක් හරි කරන්නට වෙනවා නේද?
ඇත්තටම දැන් මෙතන ගණිතයේ න්‍යායාත්මකව නෙමෙයි, අපි කොහොමද දන්නවා මේ බඩු වැඩ නැත්නම් මේසින් වැඩ ඒ වැනි වැඩ කරන වෘත්තිකයන් තුළ ප්‍රායෝගික ගණිත දැනීමක්
තියෙනවනේ.
ඒ වගේ මෙතන එක විෂයක් කියන්නම්, මේක තියෙනවා මේ භූ දර්ශන නිර්මාණකරණය කියලා. අර ලෑන්ඩ්ස්කේපින් කියලා කියන්නේ
ලෑන්ඩ්ස්කේපින්, මොකද ඒ වචනේ අයි කියන්නේ?
ඒක තියෙන භූ දර්ශන නිර්මාණකරණය.
භූ දර්ශන නිර්මාණකරණය. ඔව්.
හරි, දැන් උතෙන්දී දැන් යම් කිසි ප්‍රමාණයක ගණිත දැනීමක් ඕන කරන එක. හැබැයි මේ මේ ගණන් හදන්න නෙවෙයි, ගණිත දැනුම උදව් කරගෙන නිර්මාණයක් කරන්න භූමියේ.
ආ, ඔව්.
ඒ දැනීම ඇත්තරම මේ ළමයින්ට ලබා ගන්න ලේසි. පහුගිය දැන් දැනට ළමයි ඕක ක්‍රමානුකූල අවබෝධයක් නැතිව දැන් වෘත්තිකයන් ඉන්න ඕන තරම්.
ඔව්.
මේකෙන් පස්සේ ඒක විධිමත් දැනීමක් සහිත වෘත්තිකයන් බවට මේගොල්ලෝ පත් වෙනවා.
ආ, හොඳයි හොඳයි. ඒක තමයි එක උදාහරණයක්. ඔව්
ඔව් ඔව්.
අපිට දැන් කාලය බොහොම පොඩින් හරස් වෙනවා. ඔබ ඔබ මෙහින් පිටත් වෙන්නට පෙර ලබන බ්‍රහස්පතින්දා මට මට ඉතුරු ටික අපිට පුළුවන් වුණොත් අපි වේලාසනින් ඒක රෙකෝඩ් කරගෙන අපි නැත්තම් දාන්න, නැත්තම් ඔබ ලංකාවට ගියහම මම ඊළඟ වැඩසටහනකදී ඔබ සමග එකතු වෙන්නම් ඉතුරු හරිය කරගෙන යන්න. ඔබ මේ කෙටි කාලයක් ඇතුළතදී ඔබ මට මේ මේ අවස්ථාව ලබා දුන්නට ඔබට ස්තුතිවන්ත වෙනවා. සීසර් ලංකා ගුවන්විදුලි වැඩසටහන ස්පර් නිව්සීලන්ඩ් අපි ඔබට මේ ස්තුතිවන්ත වෙන අතරම ඔබ
විනාඩියක් දෙන්න රුවන්. එහට ආවන් පස්සේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගැන පොඩි කෙටියෙන් වූ සඳහන් කිරීමට නව ශ්‍රී ලංකාවේ ඉන්න සිංහල හෝ අපේ රටේ
ලාංකිකයන්ට
යම් කිසි අවබෝධයක් ලබා දෙන්න මට ලැබීමත් මම ඇත්තටම මගේ වාසනාවකට සලකනවා. එම අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබ ගුවන් සේවයට සහ ඔබට මම මගේ ස්තුති පුද කරනවා.
විශේෂයෙන් අපේ නිෂ්පාදක අශාන් දෙනියගේ ඔබට සුබ පතනවා. නැවත ලංකාවට යහතින් සැපත් වෙලා අපි සමග එකතු වෙන්න කියලා ඔබට ජය වේවා. බොහොම ස්තුතියි ආශාන්. ඔව්, අපි දැන් අපේ සුපුරුදු වැඩසටහනට යමු. ප්‍රේමය පිළිබඳ අපේ තිබෙන අත්දැකීම් සහ ප්‍රේමය පිළිබඳ අපේ මතක සටහන් දිගහැරගන්නට අපි මං හිතන්නා මේක අතුදව්වක් වෙයි කියලා. මම ගෙදර යන්නත් ඕන.
මම හිතනවා ඔබටත් මේ පිළිබඳ හොඳ සුන්දර අත්දැකීම් ඇති කියලා. ඇත්තටම අපි නැවතත් අපේ මාතෘකාවට අවතීර්ණ වුණොත් අපි මතක් කර මොනවද අපි වුණේ කියලා අපි කතා කරේ ඇත්තටම මාතෘ ප්‍රේමය පිළිබඳව.
ඊට පස්සේ අපි
පීතෘ ප්‍රේමය පිළිබඳව කතා කරා. ඉතින් මම හිතනවා කාල වේලාවත් එක්ක අපි ඉක්මනින්ම කතා කරොත් අපි ඊළඟට බොහොම සුවදායි මාතෘකාවක් ඉදිරිපත් කරමු. හිතන්නේ යෝන් ප්‍රේමය. ඉතින් අපි යම් කිසි වැඩවියට පත් වෙච්ච පිරිස් හැටියට අපි ඒ යම් කාලවකවානුවක් පහු කළ තමයි මේ තත්ත්වයට එල්ල තියෙන්නේ. ඉතින් අපි හැමෝටම මේ යෝන් ප්‍රේමය පිළිබඳ යම් කිසි අත්දැකීමක් අවබෝධයක් තියෙනවා. ඉතින් නැහැ කියන්න බෑ. ඉතින් ඇත්තටම මනෝරි මම ඔබත් සමග මේ වැඩසටහනට පෙර අතව කතා වුණා. අපි මෙම වැඩසටහනේදී මෙම යෝන් ප්‍රේමයේ කිසියම් අවදි කීපයක් පිළිබඳව ඇත්තටම ඒ පිළිබඳ ලියවිච්ච හොඳ ගීත තියෙනවා. ඉතින් ඒක තමයි අපේ ප්‍රධාන මාතෘකාව. මනෝරි මම මෙහෙම හිතුවා, මෙම යෝන් ප්‍රේමය හැමෝම සාර්ථකව අවසන් කරනවද, එහෙම නැත්නම් ඔවුන්ට මොනවද ඇතිවන හැඟීම්, මේ ප්‍රේමයේ පරාජය වීම ඔවුන් සමහර හිතනවා ජීවිතේම පරාජයට පත් වුවා කියලා. ඉතින් ඇත්තටම ඔහම යෝන් ප්‍රේමය කියන දේ පිළිබඳව පුළුල්ව විග්‍රහ කරලා බැලුවොත් ජීවිතේ ගොඩක් පැතිකඩවල් අපිට බලා ගන්න පුළුවන්. මම හිතන එක පැතිකඩක් ඇත්තටම ප්‍රේමයෙන් පරාජය වීම. මොකද ඔබ හිතන්නේ මේක ගැන?
අද තත්ත්වය සහ එදා තත්ත්වය තත්ත්වයන් දෙකක් මෙතනදී මම දකින්නේ. පොදුවේ අපි කතා කරොත් ප්‍රේම කරන්න හැමෝම හැමතැනම දිනන්නේ නැහැ, පරාද වෙන්නෙත් නැහැ. මොකද පරාද වෙන්නේ නැත්තේ යම් කිසි අත්දැකීමක් ජීවිතයට හැම තැනකදීම හැම කෙනෙක්ම එකතු කරගන්නවා. එතනදී පරදින්නේ නැහැ. නමුත් ප්‍රේම කරන තමන්ගේ සහායකයා හෝ සහායිකාව නොලබන්න පුළුවන්. නමුත් ඒ ලැබෙන අත්දැකීම සහ මතක සටහන් ජීවිතයේ ඉදිරියට හොඳ පැත්තෙන් ගෙනියන්න මම හිතන්නේ ඒක යහපත් පළපුරුද්දක් වේවි. ඒකේ වැරදි පැත්ත සහ නරක පැත්ත ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඔබ කිව්වා වගේ හැමෝම නම් දිනන්නේ නැහැ.
ඇත්තම ඔව් රුවන් මාත්මයා ඔබ වෘත්තියෙන් ගුරුවරයෙක් විදියට ඒ වගේම බොහොම අපිට වඩා ගොඩක් අත්දැකීම් වලින් සපිරුණු පුද්ගලෙක් විදියට මම හිතනවා ඔබ මීට පෙර මොහොතකට පෙර ආතුව ඔබ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පිළිමද ඉතා වටිනාම තොරතුරු කිහිපයක් එම ඔබගේ හිතමිතුරු එම ගුරු මාත්මයාගෙන් ලබා ගත්තා. ඉතින් මම හිතනවා මේ පිළිබඳවත් ඔබට යම්කිසි අවවාදයක් දෙන්න ඇති. අපි කෙටියෙන් සඳහන් කරොත් ඒ ගැන මොකද්ද මාත්‍රකාව කියන.
ඔව් දැන් යෝන් ප්‍රේමය මං හිතන්නේ කිව්ව මනුර කිව්වාගේ මාට හිතෙන හැටියට මගේ අත්දැකීමෙන් පහුඟක් ළමයි ආරම්භ කරන්නේ පාසල් ලැබදී.
ඔව්
පාසල් ලැබදී ආරම්භ කරන මේ යෝන් ප්‍රේමය සමහර ඒවා ඉතාමත් බොහොම හොඳට ඉදිරියට ඇදගෙන යනවා. මනුර කිව්වාගේ සමහරක් ඒවා හැම එකම දිරන්නෙත් නැහැ.
ඔව්
ලංකාවේ තත්ත්වයේ පසුබිම ඉඳගෙන බැලුවොත් ඒකට හේතු කාරණා ගොඩාක් තිබෙනවා. ලංකාවේ තිබෙන සංස්කෘතියේ දෙමෝපියන් ගී තිබෙන මේ ඔවුන්ගේ හිතමත අන්තරය ඔවුන්ගේ තිබෙන බලාපොරොත්තු සුන්වේගන යනදී දරුවන්ට ලොකු බලපෑම ඇති වෙනවා. ඒ වගේම ආර්ථික තත්ත්වය ඉතාම තදට බලපාන. නමුත් මෙහි අපි දැන් ඉන්න රටේ මේ මහ පොළොවේ ඉඳගෙන බැලුවොත් ඒ අසාර්ථක වෙන යෝන් ප්‍රේමී නැතුව යන දේවල්ට වෙනත් වෙනත් කාරණා තමයි හේතු වෙන්නේ. කොහොමනත් මේක පොදු දෙයක්. සර්ව සාධාරණ යන පොදු දෙයක්. සමහරුන් දිනනවා, සමහරුන් පෙරදිනවා.
ඇත්තටම පසුබිම්ෙන් ගීතයේ හැටියට ආදරය කියන්නේ මොකද්ද, ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා අපිට හොඳම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ මම හිතනවා එයින් පෙරදුණු දවට.
Thank you.
මං හිතන්නේ මේ මේක පරාජිතයෙකුගේ අඳුනාවක්. එහෙම වෙන්න ඇති මං දන්නේ නැහැ මනුරි අසංකමායක වේදි කියලා. මෙහිදී කියන්නේ මේ පරාජිතයා සඳක් නැතිදා තරුවක් දෙයි ආලෝකේ. ඔහුට ජීවිතයේ අරමුණක් නැති වුණ දාක තවත් කෙනෙක් ඇවිල්ලා ආදරයක් පුදනවා. මං හිතන්නේ ඒකයි මේ තීරුම හැටියට බඳුර නානයක් කරවසම් මේ ගීත දීලා තිබුණේ. ඔහු හරි නේද මාසංග?
ඔව්.
බඳුර නානයක් කසංග හොඳ ගීතයක් මේක. ඒ වගේම ඔහු ඒ උපහරණ අරගෙන පෙන්නවා බොහොම රහට. ඒ රහ මේ පිටු ගානකින් කියන්න බැරි වචන දෙක තුනකින් කියලා තියෙනවා.
ඔව්.
පරාජිතයෙකුගේ හිතේ ඇඳෙන අඳුනාව.
ඒ වගේ මම හිතනවා රෝහණ විරසිංහ හොඳ තනුවක් නිර්මාණය කළා තියෙනවා එම ගීතයට. ඔව් මොනෝරි,
මේ ගැනම අපි කතා කරන අතරේ අශංක කාලිදාසයන් මේඝදූතය ලිව්වලු.
ඔව්, ඇත්තටම අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ රුවන් මහත්මයා.
ඔව්,
මෙම කතා කරන්න අපු මාතෘකාවෙම වෙනත් කඩවීමක් පිළිබඳව. ඒ කියන්නේ යම්කිසි තරුණයෙක් තමන්ගේ පෙම්වතිය පිළිබඳව හිතාගෙන ඉන්නවා. නමුත් ඔවුන්ගේ දෙමාපියන්ගේ විරෝධය මැද ඔහුට තම පෙම්වතිය බලන්න හම් වෙන්නේ නැහැ. ඉතින් මෙවන් තත්ත්වයන් ඇත්තම සුලබයි නේද අපේ සමාජයේ? අපිට මේ පිළිබඳ අත්දැකීම් බොහොමයක්ම හොයාගන්න පුළුවන් අද දවසේත් මාධ්‍ය වලින් දැනගන්න පුළුවන් තරුණයන් පිළිබඳව නෙමෙයි. එවන් තරුණයන් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන්ගේ ආවේගශීලීත්මක හැඟීම් නිසා ඇතිවන්නා වූ අහිතකර ප්‍රතිඵල. නමුත් මේ අපි දැනට සූදානම් කරගෙන තියෙන ගීතයෙන් කියවෙන්නේ එහෙම දෙයක් නෙමෙයි. එසේ තමන්ගේ සිතගත් තරුණියව ලබා ගන්න හෝ හොයාගන්න දැක ගන්න නොලැබුණ තරුණියෙක්ගේ සිතේ ඇතිවෙන හැඟීම් කොහොමද කියලා තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. මම හිතන්නේ ඔබට ඇති හොඳ.
ඔව්, හරියට හරි අසංක. අන්න අපි ගියා අතීතයට.
ඔව්,
අපිට ඒ දසර මොබයිල් ෆෝන් තිබුණේ නැහැ.
තිබුණේ නැහැ.
මේක දූතේ කොනමයි. දැන් දූතයා මොබයිල් ෆෝන්. පරණ දූතේ අපේ සිතුවිලි විතරයි නේද? අපි කියනවා අනේ අපිට ඇවිල්ලා වලාකුලේ අපි මේක අරන් ගිහිලා අරයට පාත් කරන්න. ඒ වගේ දේල අපේ අතීතයේ අපි ඇත්තටම ආවර්ජනය කරන සුන්දර අතීතයක්.
ඒක
බොහොම සුන්දර ස්වභාවික අලංකාර වලින් ස්වභාවික මැවීම් වලින් අපිට ලැබුණු දායදින් අපි තරහ ගන්නෙ නැතුව අපි හිතාගෙන බොහොම ඉවසීලවන්ත සුමානයක් විතර බලන් ඉන්නවනේ ලියුමක් වෙනකන් නේද?
ඔව්.
අනේක අපිට ඉවසීම පුරුදු කරලා
මම හිතන්නේ අපේ ඉවසීම නැති කරලා තියෙන මේ නූතන තාක්ෂණය.
ඔව් අපි මේ ඔව් ඒ අතරේ අපි මේ ගීතයත් අහලා ඉමු කොයි විදිහටද මේක පපඳලා තියෙන්නේ කියලා.
Oh,
ප්‍රේමවන්තයාගේ සිතුවිලි අරන් ගිහිල්ලා ප්‍රේමවන්තයට කියන්න. එදා සංදේශ කාව්‍ය ලියුණා මේ වගේ පසුබිමක් යටතේ. මිනිසුන් පරාජය වෙනවට වඩා පරාජය කරලා එයින් අහිතකර ප්‍රතිඵල ලබා ගන්නවට හෝ සමාජයට ලබා දෙනවට වඩා මේ ආදරේ කොයිතරම් අහිංසකද. බොහොම ලස්සනට වචන භාවිතා කරලා උපමා උපමේයන් භාවිතා කරලා සිංහල භාෂාව කොයි අතර පෙරලලා කොයි විදිහට ලියන්න පුළුවන් භාෂාවක්ද කියලාත් මට හිතෙනා වෙලාවකට. ඒ තරම් ලස්සනයි.
ඇත්තරම තිලකසිරි ප්‍රනාන්දු මාතා ගායනා කරන එම ගීතය ඇත්තරම සම්පූර්ණ තේරුම ගත්තොත් ඒකේ තියෙන්නේ තමන්ගේ පෙම්වතිය දෙක බලා ගත නොහැකි බව පිළිබඳව ඔහුගේ සිතේ ඇතිවන්නා වූ ඒ මශෝගාකුල හැඟීම ඔහු මදනලට පවසන්නේ. ඒ කියන්නේ එතනම පේනවා එම තරුණයා ස්වභාව සෞන්දර්ය සමග කොයිතරම්
සමීපද
කියන එක. ඉතින් ඇත්තටම නූතන තාක්ෂණයේ දිනුවත් එක්ක මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරිලා තියෙනවා. ඉතින් ඔබට මතකද දැන්නේ මට මතකයි මෑත දැනට වසර කීපයකට ප්‍රථම ආන්දෝලනාත්මක නමුත් ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා. එහෙම දෙයක් වුණාම එක පාරම මරන්න කියලා කියන ගීතයක්.
ඔව් මමත් අහලා තියෙනවා. ඒකත් නිර්මාණයක්.
ඒ නූතන තාක්ෂණය.
ඒකට ඔව් අපි දොස් කියන්නේ නැහැ. නමුත් ඒක නූතන තාක්ෂණයත් එක්ක මොකද්ද අහිතකර පැත්තට
යෙදෙන
විදිහත්
නිර්මාණයක්. ඔව් ඒක
තමයි.
අපිට එහෙම නිර්මාණය අපිට එක එක කෝණ වලින් බලන්න පුළුවන්.
නමුත්
මම මගේ පුද්ගලික හැඟීම එම නිර්මාණයෙන් ඔබට මතකද වචන මට හරියටම වචන ටික මතක නැහැ. නමුත් ඒක කියන්නේ මම එපා නම් එක පරිමා මරන්න
කියලා දැසල
මුතේ සමාජයට දෙන පණිවිඩය පිළිබඳව යම් කිසි ගැටලුවක් තියෙනවා කියන එක තමයි.
ඒ කියන්නේ මේ අපි ගීතයක් කියන එකේ රස භාවිතයක් එතන බොහොම අඩුවෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කෙලින්ම ගීතයක් කියන එකෙන් හුඟක් දේවල් කියන්න පුළුවන් ඒ වචන භාවිතයෙන්. නමුත් මෙතන ඒ
ඔව් ඒ කියන්නේ ශබ්ද රසයට පවණක් මුල් තැන දුන්න ගීත එහෙම තියෙනවා අපේ නූතන සමහර ගීතවල. ඉතින් අර්ථ රසය පිළිබඳ නමුත් අපි ගීතයක් රස විඳිනවා කියන්නේ
වචනින් කියවන ටික විතරක් නෙමෙයි එතන තියෙන්නේ.
ඔව් අපි දැහන්ගත වෙනවා කියලා කියනවා ගීතයකට. ඉතින් ශබ්ද රසයට අනුකූල වෙන්නේ අර්ථ රසය මොකක්ද කියන එක ගැන අපි මම හිතන්නේ සමාජයට දෙන පණිවිඩයේ තියෙන්නේ ශබ්ද රසය නෙමෙයි අර්ථ රසය.
අර්ථ රසයෙන්
ඉතින් හොඳ දැහැමි සමාජයකට ඒ වගේම හොඳ අපේ ඉදිරි අනාගතයට දෙන පණිවිඩය පිළිබඳව යම් කිසි වගකීමක් මේ නිර්මාණකරුවන් ගත යුතුයි කියන දේ මගේ පුද්ගලික හැඟීම තියෙනවා. ඉතින් එහෙම නොවීම නිසා අපේ නූතන සමාජයේ තියෙනා වූ
අලුත් නිර්මාණ තුළ ඇත්තටම වගකීමක් කියන එක මීට වඩා කරේ තුම්කද ඉදිරියට යන්න මේ නූතන තාක්ෂණය යොදා ගන්න තව තවත් අමුතු ක්‍රම අලුත් ක්‍රම යෙදේවි. එතකොට තවත් මේ නිර්මාණ මොන විදියට බිහිවේද කියන එක අපිට හිතා ගන්නට අමාරුයි.
ඔව් තවත් එකක් තියෙනවා මනෝරි. අපි දැන් අපේ මාතෘකාවේ තවත් එක පැතිකඩක් අපි දැන් කතා කරා ප්‍රේමයෙන් පරාජය වෙච්ච තරුණිය පිළිබඳව. ඒ වගේම තමගේ පෙම්වතිය ගැන සිතමින් දුක් වෙන තරුණිය. නමුත් මේ සියල්ලෙම අවසානය අපිට මෙහෙමත් පෙන්වන්න පුළුවන්. තම සිත්ගත් තරුණිය තමට ලැබීම. මේක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන එකම දේ. ඉතින් එහෙම අවස්ථා පිළිබඳ ලියවුණු ගීතත් අපි අතර තියෙනවා. අපි මේ ගීතේ පොඩ්ඩක් කලෙමු.
මට තරුවකි කනඳුරුරයකදි ඉදුලන සඳ ලෙස ගුවන හරා
ලායිරු මනලයි මාපියස කැස යන්නේ නැති
සසර පුරා. ඔබ මට තරුවකි කනඳුරුරයකදි ඉදුලන සඳ ලෙස ගුවන හරා
අපි කතා කරන වාසනාවන්ත ආදරයක් ඒ ඔය අතරේ තවත් තියෙනවා ආදරේ මං ආදරේ නමුත් කවදාවත් කියාගන්න බැරි ප්‍රකාශ කරගන්න බැරි හීනෙන් දකින සිතින් හිතන හැඟෙන අපිට කොයි අත බැලුවත් හැඟෙන රූපයෙන් මවාගන්න ආදරයක් ඒ වගේ ආදරත් ලෝකෙ තියෙනවා කවදාවත් හැබැයි එළියට එන්නේ නැහැ ඒවත් බොහෝම ගරු කරන තැනක ගරුත්වයේ ඉහිණිපෙත්තේ තියාගෙන ඉන්න ආදර වෙන්න පුළුවන් නමුත් කවදාවත් ඒව එළියට එන්නේ නැහැ ඒ ආදරය දිනන ආදරයක් නෙමෙයි හැබැයි හිත ඇතුලේ දිනා තියෙන ආදරයක් අපි අහලා බලමු පුරුදු හැඟුම් ඔබටත් මටත් එක වතාවකදී පොදු වෙලා තිබුණා. තවත් වතාවක ඒවයිලි දැක්ක තවත් ඒව හැංගිලා. ඔබටත් මටත් පොදු ධර්මතාවයක් මේක. ඉතින් අපි ඔබගේ නිවහනට ආවාසන්නනි. අපි යමක් ඔබට කිව්වා. තවත් දවසකදී අපි දුවලා ඇවිල්ලා ඔබගේ නිවහනට පුංචි පණිවිඩයක් කියලා යන්න මේ වගේ මෙන්නම්. එහෙමනම් එතෙක් ඔබට සුබ රාත්‍රියක් පතන මමත් මම මනෝරි මට එකතු වෙනවා අශංක දෙනියගේ සොහොයුරා ඔබට සුබ රාත්‍රියක්
විමසිලි නැගෙන කනඳුර වඩයි සිතුවිලි මේ මඟුර දිනේ ඉවසිලි